ගර්වාචාර්ය පන්දුරු ගුණදමැතිතුමා ඔබතුමාට විනාඩි 15යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා මුලාසනයේ සිටින අවස්ථාවේදී අපේ රටේ ඉතාම සංවාදයට ලක් වෙලා තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ සමග අස්සන් කිරීමට නියමිත සෝපා ගිවිසුම් පිළිබඳ මේ විවාදයේදී විපක්ෂයේ වෙනුවෙන් කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. ගරු සභානායක ලක්ෂ්මන් කිරියල් මැතිතුමා සඳහන් කළා, අපි විවිධ ආකාරයේ ගිවිසුම් අස්සන් කරලා තියෙනවා ලෝකයේ සමග දුරාතීතයේ පටන්. ඒ නිසා මේවා ගැන එච්චර විශාල ලෙස මේ බිල්ලු මවන්ට සූදානම් වෙන්න එපා කියලා මම එතුමාට සඳහන් කරන්න කැමතියි. අපේ රටේ දීර්ඝ කාලීන ඉතිහාසයේ තුල 1500 ගණන්වල පෘතුගීසීන් සමග, ලන්දේසීන් සමග, 1815 ඉංග්‍රීසීන් සමග අපි ගිවිසුම් අස්සන් කරලා තියෙනවා. මේ අන්තර්ජාතික ගිවිසුම් වලින් අනේක විධ දුක් දෝමනස්ස වලට සහ ජාතියේ ප්‍රගමණයට ඉතා විශාල ලෙස හානිකර බලපෑම් ඇතිවෙච්ච ගිවිසුම් තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. දරුණුම ගිවිසුම ලෙස සැලකෙන්නේ 1815 කඳුඩු රට ගිවිසුමෙන් අපේ රටේ රට සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ අයෝමේ යකඩ සපත්තුවට පෑගිලා අපේ රටේ සංස්කෘතිය, සාරධර්ම, ස්වාධීනත්වය, ස්වයිරීභාවය, මේ රටේ මිනිස් නිදහස සියල් අහිමි වෙලා 1818 1848 කැරලිවලින් මේ රටේ නිරාවුද අවිහිංසක මිනිස්සු ලක්ෂ ගණනින් මරුමුවට පත් වෙලා මහා ඛේදවාචකයන් ගණනාවකට අපේ රට මුහුණ දුන්නා. බ්‍රිතාන්‍ය යටත් වී සමී උරුම කළ ආර්ථිකයෙන් මිදෙන්න අපිට තාම බැරි වෙලා තියෙනවා. දුරුපී ආර්ථිකයක් ඇතිවීම, ආනයන අපනයන ආර්ථිකයක් ඇතිවීම, පරාදීන ආර්ථික ගමන තුළ අර ස්වයන් පෝෂිත අභිමානවත් උදාර ජාතියක ප්‍රෞඪ ඉතිහාසයේ සම්පූර්ණයෙන් වෙනස් වීමේ ගිවිසුමෙන් ඇති වුණා. නිදාසින් පසු අපේ ඇතිවෙච්ච හොඳ ගිවිසුණු රට තිබෙනවා. ඒ අනුව තමයි එක්සත් ජාතික පක්ෂ රජයේ සමයේ ආර්.ජී. සේනානායක මැතිතුමාගේ වෙළඳ ඇමැතිවරය වශයෙන් චීන ලංකා රබ හාල් ගිවිසුම ඇති වුණා. මේ ගිවිසුම ආණ්ඩු වෙනස් වුණත් වෙනස් වෙන්නේ නැතුව අවුරුදු 30ක් ලංකාවේ ක්‍රියාත්මක වුණා. ඒ ගිවිසුම රටට වාසිදායක නිසා. ඒ නිසා අපි ඇමරිකා එක්සත් ජනපදයට විරුද්ධ විපක්ෂයක් නෙමෙයි ඉන්නේ. අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදය අපේ ප්‍රධාන වෙළඳ හවුල්කරු. අපේ රටේ මහින්ද රාජපක්ෂ සේනාධිපති නායකයා විසින් මේ රට කඩන්න නැතුව, බෙදන්න නැතුව සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් සියලු මිනිසුන්ට අභේදානය ලබා දීම සඳහා, නිදාසේ ජීවත් වීම සඳහා, ජීවනෝපාය සලස ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ. පරාජය කරන යුද්ධයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සහ අපේ රජයට විශාල උදව් කරා ත්‍රස්තවාදී පිටු දැකීම සඳහා. ඒ අවස්ථාවලදී විවිධ ගිවිසුම් ඇති වෙලා තියෙනවා. ඒ රටට වාසිදායක ලෙස ගිවිසුමක් ඇති වෙනවා නම් ඒ ගිවිසුම ඇති වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේද, මහජන චීනයේද, ඉන්දියාවද කියන ප්‍රශ්නේ අපිට නැහැ. අපි රටකට විරුද්ධ විපක්ෂයක් නෙමෙයි. මේ රටට වාසිදායක ලෙස, මේ රටට හානියක් නොවන ලෙස, රටේ අනාගත පැවැත්මට හානි කරන ඕන ගිවිසුමක් ඇති වෙනවා නම් ඒට අපේ විපක්ෂයේ වශයෙනුත්, මතු දවසේ මේ රට බාරගන්න රජයේ වශයෙනුත් අපි ඒ සඳහා සාකච්ඡා කරන්න සූදානම්. අද දින විපක්ෂය කරලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ නායක මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන මැතිතුමා යෝජනාවක් ඉදිරිපත් කළා. වාසුදේව නානායක්කාර මැතිතුමා ස්ථිර කරලා තියෙන්නේ මේ යෝජිත ඇමරිකානු එක්සත් ජනපද ගිවිසුම හොර රහසේ අස්සන් කිරීමට විරුද්ධව මේ ගිවිසුම මේ ගරු සභාවට ඉදිරිපත් කළා. මේ සඳහා විවිධ රටේ ප්‍රබුද්ධ සංවාදයක් ඇති කළා. ඒ සංවාදයේ තුලින් මේ ගිවිසුමේ අහිතකර වගන්ති හා කොන්දේසි තියෙනවා නම් ඒව ඉවත් කළා දෙරාජ්‍යයටම වාසිදායක ලෙස ඇති වෙන ගිවිසුමකට අපේ විරුද්ධත්වයක් නැත කියන ටික මම ප්‍රකාශ කරන්න ඕනේ. ඒ ප්‍රබුද්ධ සංවාදයේ ඇතිවීම සඳහා මම ගරු සභාපතිතුමනි, අපේ නියෝජ්‍ය කතානායකතුමනි, මිලේනියම් චැලෙන්ජ් කොන්ෆ්ලික්ට් බිට්වීන් යුනයිටඩ් ඇමරිකා මේ ගිවිසුම, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිටපතක් මම සභාගත කරනවා. මේ ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත්විය යුතු වෙන නිසා. ඒ වගේම පරිවර්තනයක් යෝජිත ලංකා සෝපා ගිවිසුම කෙටුම්පතේ සිංහල පරිවර්තනය. This translation is based on the draft copy published in the Sunday Times 13/6/2019. මේ සඳහන් වෙන ආකාරයට මේ ගිවිසුම හා සම්බන්ධ සියලු කරුණු මම සභාගත කරනවා. එය ප්‍රසිද්ධ ලේඛන වශයෙන් අපේ රටේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තුළ විද්‍යුතුන් තුළ වෘත්තීය සංවිධාන තුළ දේශපාලන පක්ෂ තුළ පළල් සංවාදයක් ඇතිවීම සඳහා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ඕනෑම ගිවිසුමක් මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කළා මේ සභාවේ ප්‍රසිද්ධියේ විවාදයක් පවත්තලා ඒ සඳහා අවශ්‍ය විවිධ පාර්ශ්වයන්ගේ අදහස් උදහස් පිළිබඳ සැලකිල්ලටගෙන ප්‍රජාතාන්ත්‍රික ලෙස ඒ ගිවිසුමක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් මෙහි තියෙන කරුණු පිළිබඳ සඳහන් කළොත් සමහර විට ඒ ඉතා පැහැදිලිව යෝජිත රාමුව තියෙන්නේ අපේ රටේ භෞමික අඛණ්ඩතාවයේ ස්වෛරීත්වය ස්වාධීනත්වය හා මිනිස් නිදහස පමණක් නොවේ ඉන්දියන් සාගර කලාපයේ සාමය සඳහාත් වෙන තර්ජනයක් ලෙස තමයි මේ වගන්ති ඇතුළත් වෙලා තියෙන්නේ. බටහිර ලෝකේ යුද බිමක් බවට මේ මාතෘභූමිය පත්වෙනවා නම් මතු උපදින්න තියෙන පරම්පරාවල් වලටත් ඛේදජනක ඉරණමක් අත්වීමට මේ ගිවිසුම අදාළ වෙනවද කියන එක සම්බන්ධයෙන් තමයි අපේ රටේ දේශපාලන පක්ෂපාත භේදයෙන් තොරව සාකච්ඡාවක් ඇතිවිය යුත්තේ. මම සඳහන් කරන්න කැමති මේ පළවෙනි ගිවිසුමේ කොටසක් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට විවිධ භාණ්ඩ සේවා සැපීම සඳහා ගිවිසුම් ගතව සිටින ශ්‍රී ලාංකික නොවන සමාගම් හා ඒවායේ සේවයේ නූතු ශ්‍රී ලාංකික නොවන සේවක සේවිකාවන්ය එක්සත් ජනපද කාර්ය මණ්ඩල හා කොන්ත්‍රාත් සමාගම්වල සේවක සේවිකාවන් යම් යම් අවස්ථාවලදී තාවකාලිකව ශ්‍රී ලංකාව තුළ ස්ථානගත වනු ඇති අතර එම ස්ථානගත වීම ගුවන් හා නෞකා ගමන් පුහුණුවීම් අභ්‍යාස මානසික මෙහෙයුම් හා වෙනත් අන්‍යෝන්‍ය එකඟතාවයන්ගෙන් සිදුවන ක්‍රියාකාරකම් සඳහා වනු ඇත. දැන් පුහුණුවීම සඳහා යුද අභ්‍යාසය අනාදියට ලෝකයේ විවිධ රටවල් සමග අපිට ගිවිසුම් තියෙනවා. නමුත් මානසික මෙහෙයුම් හා වෙනත් අන්‍යෝන්‍ය එකඟතාවයන් කියන්නේ මොනවද කියලා පැහැදිලි නැහැ. ඊළඟට මම කැමති දෙවනි වගන්තියේ තියෙන කොටසක් කියවන්න. තානාපති සබඳතා පිළිබඳ වියනා සම්මුතියට අනුව තානාපති සේවාවල පරිපාලන හා තාක්ෂණික කාර්ය මණ්ඩලවලට හිමිවන සියලු වරප්‍රසාද නිදාස් කිරීම් මුක්තියින් හිමි විය යුතු බව මියෙන් යෝජනා කරේ. එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ සියලු අයට තානාපති වියනා සම්මුතිය අනුව තානාපති වරප්‍රසාද හිමි වෙනවායි කියන ටික තමයි එහි සඳහන් කරන්නේ. ඊළඟට තිබෙනවා එක්සත් ජනපදයේ රජයේ නිකුත් කළ හැඳුනුම් පතක් පෙන්වන රට තුළට ඇතුල් වීම රටින් පිටවීමට අවසර ලැබීම තනිතනිව හෝ කණ්ඩායම් වශයෙන් රටට ඇතුල් වීම හා පිටවීමට අවසර ලැබීමට අපේක්ෂා කෙරේ. වාහන ධාවන රියදුරු බලපත්‍ර හා වෙනත් යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා එක්සත් ජනපද බලධාරීන් විසින් නිකුත් කළ බලපත්‍රය හා වෙනත් බලපත්‍ර කොන්දේසි හා ගාස්තු විරහිතව ලංකාව තුළ බලාත්මක බව පිළිගැනීමට යෝජනා කෙරේ. එතකොට රියදුරු බලපත්‍රයේ පවා මේ ඇමරිකාවේ රියදුරු බලපත්‍රේ මේ නිදහසේ පාවිච්චි කරන්න ඉඩ දෙනවා මුකුත් ප්‍රශ්නයක් නැහැ. තානාපති වරප්‍රසාද හිමි වෙනවා පිටවෙන්න නිදහසේ රටට ඇතුල් වෙන්න පිටවෙන්න වක්කඩ කැඩුවා වගේ දොරවල් සියල්ල විවෘත කරලා තිබෙනවා. ඊළඟට දෙවෙනි වගන්තියෙන් පල්ලයන් තියෙනවා සිය රාජකාරි සිදු කිරීමේදී සිය නිල ඇඳුම් ඇඳීමට අවසර ලබා දීම සහ නියෝග ලැබී ඇති විට ඒ අනුව අවිදරා සිය රාජකාරි කිරීමට අවසර ලබා දීමට යෝජනා කෙරේ. එතකොට ඇමරිකානු හමුදාවට ලංකාවට කිසිම ආගමන විගමන නීතියක් නැතුව ඇවිල්ලා නිල ඇඳුම ඇඳගෙන යුනිෆෝම් එකෙන් අපි දරාගෙන රට ඇතුලේ ඕනෑම කටයුත්තක නිරත වෙන්න ඉඩ ප්‍රස්ථා ලබා දෙන්න යෝජනා කරනවා. ඉතින් ඒ යෝජනාවට අපිට එකඟ වෙන්න පුළුවන්ද? ඒ යෝජනාවට අපි එකඟ වෙන එක සාධාරණද? එසේ ඉල්ලීම සාධාරණද? ඊළඟට හතර වෙනුව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්සත් ජනපද කාර්ය මණ්ඩල සියලු බදු හා ගාස්තු වලින් නිදහස් කළ යුතු බවට යෝජනා කරනු ලැබේ. එතකොට අපේ ශ්‍රී ලාංකිකයෝ අනිත් මෙරටින් ආදායන් උපදවන විදේශිකයෝ බදු ගෙවනකොට සියලුම බදු වලින් නිදහස් කරන්න යෝජනා කරනවා. ඊළඟට කියනවා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා ලංකාව තුළට ගෙන එන හෝ ඉන් පිටතට ගෙන යන වාහන උපකරණ යන්ත්‍ර සූත්‍ර යනාදී කිසිදු පරීක්ෂාවකට රේගු පරිපාටියකට වෙනත් පරිසීමාවකට රේගු හෝ වෙනත් බදු හෝ ගාස්තු අයකිරින් කිසිවකට යටත් නොවන අතර ඒ සියල්ලෙන් නිදහස් විය යුතු බවද යෝජනා කෙරේ. එතකොට කස්ටම් ඕඩිනන්ස් රේගු ආඥා පනත මේ අනපනත්වල කුමන කරුණක් කවර නීතියක සඳහන් වුණත් රේගුවේ කිසිම විධිවිධානයක් නැතුව ඕනෑම දෙයක් ගේන්න පුළුවන්. දැන් කුණු කන්ටේනර් ගෙනහල්ලා මේ අය කිව්වා 18:18 ඇල ඉරක් 30 මහින්ද රාජපක්ෂ බුදල්ලා මාත්‍යවරයා නිකුත් කරලා තියෙන ගැසට් නිවේදනයේ හන්ද කුණු පරීක්ෂා කරන්න බෑ කියලා. අපි කිව්වා පට්ටපල් බොරුවක්. ඒ ගැසට් නිවේදනයේ අනුව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඕනේ වෙලාවක ගිහිල්ලා කුණු පරීක්ෂා කරන්න තහනම් කරන්න පුළුවන්. කුණු ගැන වචනයක්වත් ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ නැහැ කියලා. මේ හොරෙන් අස්සම් කරන්න යන ගිවිසුමේ එහෙම නෙමෙයි තියෙන්නේ. යන්ත්‍ර සූත්‍ර කිසිව යනාදී කිසිවක් පරීක්ෂාවට රේගු කාර්ය පටිපාටියකට හෝ වෙනත් පරිසීමාවකට හෝ රේගු වෙනත් බදු හෝ ගාස්තු අයකිරින් කිසිවකට යටත් නොවන අතර සියල්ලෙන් නිදහස් කෙරේ. සියල්ලෙන් නිදහස් කරනවා. පස්වෙනි වගන්තිය බලන්න. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් සතුවන හෝ එය සඳහා පූර්ණ කාලීනව යොදවා ඇති යාත්‍රා යාන වාහන කිසිදු බාධා කිරීමකින් තොරව ලංකාවට ඇතුල් වීමට ලංකාව තුළ සැරිසැරීම හා රටින් පිටවීමට අවසර ලැබෙන බවට යෝජනා කෙරේ. එතකොට මේ මොන යාන ආවත් ඒවා කිසිදු බාධා කිරීමකින් තොරව ලංකාව ඇතුලේ සැරිසරන්න අවසර දෙනවා. ඊළඟට එහි තවතුරටත් තියෙනවා ගුවන් යාන ගොඩ බැසීම නවතා තැබීම ගුවන්ගත කිරීමේ ගාස්තු නෞකා සහ යාත්‍රා වරායන් භාවිතා කිරීමේදී ගෙවිය යුතු ගාස්තු වරායන් තුළට ඇතුල් වීමේ ගාස්තු පාසුකම් භාවිතා කිරීමේදී ගෙවිය යුතු ගාස්තු සියලු ගෙවීම් හා ගාස්තු වලින් නිදහස් විය යුතු බව යෝජනා කෙරේ. එතකොට දැන් මේ වරායවල් වලට ඇතුල් වෙලා ගුවන් තොටුපළ වලට ඇතුල් වෙලා මේක සම්පූර්ණ නිදහසේ ස්වර්ග රාජ්‍යයක් ඇමරිකා එක්සත් ජනපදයේ. බදු නැහැ, රේගු බදු නැහැ, පරීක්ෂා කිරීම නැහැ, ගාස්තු නැහැ. මේ ස්වර්ග රාජ්‍යයට ගියා වගේ වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයට ලංකාවට ආපුවම මේ යෝජනා ක්‍රමය අනුව.
ඔබතුමාට විනාඩි දෙකක් තව තියෙනවා.
එහෙනම් ඉක්මනින් අනිත් වගන්ති වල තියෙන පොඩි කරුණු ටිකක් විතරක් කියනවා. මම මේ ටික සභාගත කරලා තියෙන නිසා ඇමරිකා එක්සත් ජනපද දෙපාර්තමේන්තුව සතුවනායේ පූර්ණ කාලීන යෝධය ඇති ගුවන් යාන ලංකා ගුවන් සීමා ඉහළින් ගමන් කිරීමේදී ගෙවිය යුතු මග පෙන්වීමේ යන්ත්‍රා ගාස්තු වලින් නිදහස් කෙරේ. බිමින් විතරක් නෙමෙයි උඩින් ගුවන් යාන ගියොත් උඩින් යන ඒවෙන් ඒ සඳහා අනිත් ලෝකයේ සියලුම රටවල් වල ගුවන් යාන ලංකාව උඩින් මාතෘභූමිය උඩින් යනකොට ගෙවිය යුතු ගාස්තුවක් තියෙනවනම් ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් ඒ ගාස්තු වලින් නිදහස් වෙනවා. එතකොට ඉන්දියාව මේක ඉල්ලුවොත් චීනය මේක ඉල්ලුවොත් එදාට මොකද්ද අපි කරන්නේ? ඊළඟට 6 වෙනි වගන්තිය තියෙනවා එක්සත් ජනපද දෙපාර්තමේන්තුවට කෙලින්ම හෝ සිය නියෝජිතයන් හරහා ලංකාවෙන් ලබා ගන්නා භාණ්ඩ සේවා ඉදිකිරීම් බදු සියල්ල රජයේ ගාස්තු වලින් නිදහස් විය යුතු බවට යෝජනා කෙරේ. 7 වෙනි වගන්තිය තියෙනවා භාණ්ඩ සේවා සැපීම සඳහා ආනයනය කරන ලද ලංකාවෙන් අපනයනය කරන රට තුල නිෂ්පාදනය කරන රට තුලින් ලබා ගන්නා භාණ්ඩ සේවා තාක්ෂණයේ පුහුණුව අමතර කොටස් සැපියුම් සියල්ලම මෙම ගිවිසුම ප්‍රකාරව සියලු බදු ගාස්තු තක්සේරු වලින් නිදහස් විය යුතු බව යෝජනා කෙරේ. 10 වෙනි වගන්තිය තියෙනවා එක්සත් ජනපද හමුදාවලට ලංකාවේ විදුලි සංදේශ සංඛ්‍යාත භාවිතා කිරීමේ අවසරය ලබා දිය යුතු බව ලංකා රජයට යෝජනා කෙරේ. විදුලි සංදේශ පද්ධති පූර්ණ සක්‍රීයතාවයෙන් ක්‍රියාත්මක කිරීමට අවසර විය යුතු බවද යෝජනා කෙරේ. ඊළඟට 14 වෙනි වගන්තිය තියෙනවා මෙම ගිවිසුමේ යෝජනා ශ්‍රී ලංකා රජය පිළිගන්නේ නම් ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේ පිළිබඳව ඔවුන්ගේ පිළිතුරු හා නිරීක්ෂණයන් ඇතුළු ප්‍රතිචාරය හා ගිවිසුමේ යෝජනාවලිය එක්වගෙන අප රජයන් දෙක අතර ඇති කරගත් නිල ගිවිසුමක් ලෙස පිළිගන්නා බවට ඉල්ලීමක් සිදු කරයි. ගිවිසුම්ගත දිනේ ලෙස අමාත්‍යාංශයේ පිළිතුරු ලැබුණ දිනේ සලකා බලනු ලැබේ. එතකොට මේ උත්තරීතර පාර්ලිමේන්තුව කුමකටද? මේකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේකට ප්‍රතිචාර දක්වලා ලිපිය ලැබුණ ගමන් මේ ගිවිසුම ක්‍රියාත්මකයි කියලා මේ සඳහන් වෙන්නේ. ඒක ඉතා භයානක තත්වයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා ඔබතුමත් මැදිහත් වෙලා මේ රටේ අපි මේ රජයක රටක තාවකාලික භාරකරුවන් පමණයි ආණ්ඩුවක්. මේ රටේ අයිතිකාරයෝ තමුන්නාන්සේලා නෙමේ, උපනූපන් පරම්පරාවලට හිමි වෙන්න තියෙන රටක් මේ. වැනි එක රටකට ඉතර සුවිශේෂ වෙන නීති රෙගුලාසි යටතේ අපිට මේ ගෝලීයකරණය යටතේ රටක් විදියට පවත්වාගෙන යන්න බෑ. ඇමරිකා එක්සත් ජනපදයට මෙවැනි ගිවිසුමක් කළොත්, මහජන චීනයේ එවැනි ගිවිසුමකට එවැනි කොන්දේසි වලට කතා කළොත්, අල්ලපු රට මහා භාරතයේ මෙවැනි ගිවිසුමකට යෝජනා වලට කතා කළොත්, අපි සියලු ජාතීන් අතර සහයෝගයෙන් කටයුතු කරන නිදා මේ ඉන්දියනු සාගර කලාපය සාම කලාපයක් ලෙස, යුද ගැටුම් වලින් තොර කලාපයක් ලෙස පිළිගන්න රටක් ලෙස, දීර්ඝ කාලීනව අපේ විදේශ ප්‍රතිපත්තිය නොබෙදී පිළිවතක් තිබුණ රටක, ඒ නොබෙදි පිළිවත බැඳි පිළිවතක් බවට පරිවර්තනය කළා. මේ රට මේ මහා බලවතුන්ගේ යුද බිමක් බවට පරිවර්තනය කිරීම සඳහා දරන උත්සාහය පරාජය කළ යුතු වෙනවා. ඒ නිසා අපි වගකිව යුතු විපක්ෂයක් ලෙස මේ ඇමරිකා එක්සත් ජනපදයට විරුද්ධව කරන යෝජනාවක් නෙමෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ මේ ඉදිරිපත් කරලා තියෙන ගිවිසුම, මේ ගිවිසුමේ වගන්තිය ඇත්තනම් ඒ යෝජනාවලට මේ රට ගැන අබමල් රේණුවකවත් ආදරයක් තියෙන කෙනෙක්ට ඒ ආකාරයෙන් එකඟ වෙන්න බෑ. ඒ ආකාරයෙන් නැතුව දෙරාජ්‍යයටම වාසිදායක ලෙස, දෙරාජ්‍යයේම ආරක්ෂාව සැලසෙන ලෙස, අනිත් මිත්‍ර රටවල් වල මිත්‍ර සම්බන්ධතාවයට බාධාවක් නොවන ලෙස අස්සම් කරන ඕනි ගිවිසුමකට අපි ප්‍රබුද්ධ විවාදයකින් පසු ප්‍රසිද්ධ මතවාදයන් හුවමාරු වෙන්න ඉඩ හැරලා තමයි එවැනි ගිවිසුමක් අස්සමෙන් ඕනේ. අවසාන වශයෙන් කිව යුත්තේ, මේ අපිට ලැබෙන මිලියන 480ක් ඇමරිකානු ඩොලර් මිලියන 480ක් සඳහා සොච්චම් මුදලකට මෙවැනි පාවාදීමක් කරන්නේ. මං කියන්න කැමති 2015 මේ රජයේ ගන්නකොට ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල අඩුවීම නිසා පමණක් ගරු සභාපතිතුමනි, ඇමරිකානු ඩොලර් මිලියන 1900ක් රට ඇතුළ ඉතුරු වුණා. ලෝක වෙළඳපොලේ තෙල් මිල කඩා වැටිලා එකට එකක් තෙල් මිල වැඩුණා. 2015 මෙහෙම වාසියක් ලැබුණ ආණ්ඩුවක් නැහැ. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 1900ක් නිකම්ම ලැබුණා. කාටවත් බැඳීමක් නැතුව, කොන්දේසියක් නැතුව, කිසි ක්‍රියාමාර්ගයක් ගන්න නැතුව, කාගේවත් මැදිහත් වීමක් නැතුව ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල කඩා වැටීමෙන් පමණක් රට ඇතුලේ මහින්ද රාජපක්ෂ යුගයේදී රටින් එළියට ගිය මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 1900ක් ඉතුරු වුණා. මේ ඇමරිකාවට මේ මහාපාවාදීම කරන්න යන්නේ මිලියන 480කට. 480ගේ හතර ගුණයක සල්ලි එකතු වෙලත් රට ගොඩ ගන්න බැරි වෙච්ච තමුන්නාසෙලට මේ වගේ කිවිසුම් ගැසීම තුලින් කරන්න පුළුවන් වෙන්නේ රටේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය, ස්වාධීනත්වය මහාපාවාදීමකට යටත් කිරීම වන නිසා වහා මේ කිවිසුම හකුල ගන්න ලෙසත්, අවශ්‍ය නම් ගිවිසුමක් අත්සන් කරන්න, ඒ හැම ගිවිසුමක්ම මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කිරීමට කාරුණික වෙන්ට කියන එකත්, පැසිස් ඒකාධිපති වියරුවකින් හැසිරෙන එක නතර කරන්නට කියන එකත් ඉල්ලා සිටිමින් මගේ වචන කිපය අවසන්.
බොහොම ස්තුතියි ගරු තාරක බාලසූරිය මැතිතුමා. ඔබතුමාට විනාඩි 8යි.
ගරු නියෝජක තනායකතුමනි, මට විනාඩි 8ක් අද කල්තැබි මේ යෝජනාව පිළිබඳව කතා කරන්න දීපක පිළිබඳව මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මෙතනදී මේ මන්ත්‍රීවරු කීප දෙනෙක් මට ඉස්සෙල්ලා ඒ කට්ටියගේ අදහස් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම අපේ සභානායකතුමාගේ කතාව ගැන මට වචනයක් හරි දෙකක් කතා කරන්න අවශ්‍ය වෙනවා. මම හිතන්නේ මෙතනදී ඉතාම බොළඳ තර්කයක් අපේ සභානායකතුමා ගත්තා. මොකක් හරි රටක අධ්‍යාපනයක් කරලා තිබෙනවා නම්, නැත්නම් ඒ රටේ පුරවැසි භාවය අරගෙන තිබෙනවා නම්, ඒ රටට බැඳිලා කටයුතු කරන්න ඕනෑ කියන ඒ තර්කය තමයි අපේ සභානායකතුමා ගත්තේ. මම හිතන්නේ ඒක ඉතාම බොළඳ තර්කයක්. එතුමාට මම මේ අවස්ථාවේදී මතක් කරනවා, එතුමා පොඩ්ඩක් හොයලා බැලුවා නම් ගාන්ධි කොහෙද ඉගෙන ගත්තේ කියලා, එහෙම නැත්නම් නෙල්සන් මැන්ඩෙලා කොහෙද ඉගෙන ගත්තේ කියලා, එහෙම නැත්නම් හෝචිමින් කොහෙද ඉගෙන ගත්තේ කියලා. එතුමාට ඒ බොහෝ දුරට ඒ යටත් ඒ අධිරාජ්‍යවාදී රටවල් යටතේ තමයි කට්ටිය අධ්‍යාපනය ලැබලා ඒ කට්ටියගේ රටවල් වලට නිදහස ලබා දුන්නේ. හැබැයි කෙසේ වෙතත් අද අපි කතා කරන මේ ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව ගරු මූලාසන අලුත් මන්ත්‍රීතුමනි, අපි දන්නවා මෙතනදී ද්විපාක්ෂික ගිවිසුම් තිබෙන්නත් පුළුවන්, ඒ වගේම බහුපාක්ෂික ගිවිසුම් තිබෙන්නත් පුළුවන්. ඒ වගේම ලංකාව වගේ රටක් දැන්ට ඒ ගිවිසුම් 900ක් වගේ ප්‍රමාණයකට අපි අත්සන් කරලා තිබෙනවා. මේ ගිවිසුම් සියලු සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ගිවිසුමක් කියලා ඒ පිළිගන්න කරන්නේ ඒ ජනාධිපතිතුමා එහෙමත් නැත්නම් අගමැතිතුමා එහෙමත් නැත්නම් ඒ විදේශ ඇමැතිතුමා අස්සම් කරොත් ඒ කට්ටියට අස්සම් කරන්න බැයි නම් ඒ බලය දීපු නියෝජිතය අස්සම් කරොත් තමයි ඒක ජාත්‍යන්තර ගිවිසුමක් හැටියට පිළිගන්නේ. නමුත් ඒ වගේම අපි දන්නවා දැන් මේ අපි බහුපාර්ශ්වික ගිවිසුම් අපි අස්සම් කරලා තියෙනවා. විශේෂයෙන්ම වෙළඳ වාජින වෙළඳ සහ වාණිජ කටයුතු පිළිබඳව, ඒ වගේම සංස්කෘතික කටයුතු පිළිබඳව, ඒ වගේම ආයෝජන පිළිබඳව, ඒ වගේම දේශ සීමාවල් ආරක්ෂා කරන ඒවා පිළිබඳව, ඒ වගේම අපි දැන් ඔය බහුපාර්ශ්වික ගිවිසුම් අස්සම් කරලා තියෙනවා. UN චාටර් එක වගේ හියුමන් රයිට්ස් ඒ ගිවිසුම් අපි අස්සම් කරලා තිබෙනවා. හැබැයි මෙතනදී අපි මතක තියාගන්න ඕනේ දැන් මේ අලුත් ප්‍රවණතාවයක් අරගෙන තිබෙනවා. මේ අර මං ඉස්සල්ලා කියපු ජනාධිපතිතුමා, අගමැතිතුමා, විදේශ ඇමැතිතුමා එහෙම නැත්නම් ඒ බලය ඇතු නියෝජිතයෙක් ඇරෙන්න වෙනත් පාර්ශ්ව හරහා ඒ යම් කිසි විදියකට ඒ ගිවිසුම් අස්සම් කරලා ඒ රටේ තියෙන ස්වාධිපත්තියේ ඒ අනික් ඒ බලවත් රටවල් උදුරු ගන්න එකක්. ඒ වගේම ඉතින් මං හිතන්නේ මේ ගිවිසුම් 1969 ඒ වියානා convention එක අනුව නම් මෙවුවා ඒ රෙජිස්ටර් කරන්න ඕන. හැබැයි බහුතරයක් මේ අසංකරන ගිවිසුම් රෙජිස්ටර් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි මේ පාර්ලිමේන්තුවෙන් තීරණය කරා ගන්න ඕනේ මොකක් හරි ජාතික ආරක්ෂාව පිළිබඳව අපි ගිවිසුමක් අසං කරනවා නම් ඒ අනිවාර්යයෙන්ම මේ පාර්ලිමේන්තුවෙන් ඒක සම්මත විය යුතුයි කියන එක. දැන් මොකක් හරි ගිවිසුමක් ඊට ඉස්සෙල්ලා අසං කරලා තිබෙනවා නම් ඒක රැටිෆයි කරන්න ඕනේ. මම හිතන්නේ පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා ගන්න ඕනේ කියලා අපි නීතියක් ගේන්න ඕනේ. එතකොට මේ බටහිර රටවල් වලට අපිට ඒ කරන්න පුළුවන් බලපෑම යම් කිසි විදිහකට අපිට අවම කරා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතනදී අපි මේ මොන රටවල් එක්කද අපි මේ අසං කරන්නේ කියලා අපි කල්පනා කරන්න ඕනේ. බොහෝ දුරට මේ ඇමරිකාව අස්සම් කරන ගිවිසුම් එකක්වත් ඒ කට්ටිය පිළිපදින්නේ නැහැ. දැන් මම හිතන්නේ අපි නියෝජ්‍ය කතානායකතුමා දැක්කා අර පැරිස් ක්ලයිමට් චේන්ජ් ඒ අස්සම් කරපු ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වුණා. ඒ වගේම දැන් අපි දන්නවා ඉරානයත් එක්ක ඒ අස්සම් කරපු ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වුණා. ඒ වගේම ඒ දැන් ඒ කට්ටිය කියනවා මේ රුසියාවත් එක්ක අසං කරලා තියෙන ඒ නිව්ක්ලියර් ආයුධ පිළිබඳව තියෙන ගිවිසුමුත් ඉවත් වෙන්න බැයි ට්‍රම්ප් මහත්මයා උත්සාහ කරනවා. ඉතින් මේ එකක්වත් මේ කට්ටිය පිළිපදින්නේ නැහැ. ඇමරිකාවේ ඔය අසං කරන ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව මම අවශ්‍ය කල්පනා කරනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ ඇමරිකාවේ ගවන කෙනෙක් හිටියා ජෙසි වෙන්චුරා කියලා, එයා කියනවා මේ ජාත්‍යන්තර ගිවිසුම් ගැන කතා කරන්න ඕනේ නැල්ලු. ඇමරිකානු ඉන්දියන් කට්ටියත් එක්ක ගිවිසුම් 370කට වඩා අස්සම් කරලා තියෙනවා. එක ගිවිසුමක්වත් ක්‍රියාත්මක කරේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් අපි ප්‍රවේශම් වන්න ඕනේ. එතකොට මේ වගේ රටවල් එක්ක ගිවිසුම් අස්සම් කරනකොට අපේ හොඳටද මේ ගිවිසුම් අස්සම් කරන්නේ නැත්නම් ඇමරිකාවේ හොඳටද කියලා. දැන් මම හිතන්නේ මට ඉස්සෙල්ලා කතා කරපු විශේෂයෙන්ම අපේ වාසුදේව මන්ත්‍රීතුමත් ඒ වගේම අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමත් විශේෂයෙන්ම ගිවිසුමේ තියෙන අන්තර්ගතය ගැන අපි කතා කරන්න. හැබැයි දැන් මේ බලවත් රටවල් වලට මේ අපේ මේ ඒ කට්ටිය අපේ ගිවිසුම් අපි අස්සම් කරන්නේ නැත්නම් ආර්ථික බාධක දාන්න පුළුවන් එක එක ප්‍රශ්න ගේන්න පුළුවන්. ඉතින් මෙවෙන් කොහොමද අපි ගැලවෙන්නේ කියන එක තමයි අපි මෙතනදී විශේෂයෙන්ම සාකච්ඡා කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ හින්දා තමයි මම යෝජනා කරන්නේ. ඒ වගේම මම දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ සමහර මන්ත්‍රීවරුත් යෝජනා කරලා තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රීවරු යෝජනා කරලා තිබුණා. මොකක් හරි ගිවිසුමක් අස්සම් කරනවා නම් ඒක ජා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඕනෑ කියන එක. විශේෂයෙන් මේ ජාතික ආරක්ෂාව පිළිබඳව ගිවිසුමක් අස්සම් කරනවා නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඕනෑ කියන එක තමයි මෙතන අපිට කියන්න තිබෙන්නේ. ඒ වගේම මම හිතන්නේ විශේෂයෙන්ම මේ හුඟක් වෙලාවට මේ සමහර කට්ටිය කියනවා මේ ගිවිසුම් අස්සම් කරන එක එච්චරම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියලා. දැන් අපේ කවුද ඉරියල් ඇමතිතුමත් ඒකයි කිව්වේ. හැබැයි එතුමාට සමහරලාට අමතක වෙනවා ඇති 815 ගිවිසුමෙන් තමයි ඊපස්සේ රට ඒ සම්පූර්ණයෙන්ම අල්ලා ගත්තේ. ඒ 815 ගිවිසුම විතරක් නෙවෙයි අපි ඉතිහාසයේදී බැලුවොත් එහෙම විශේෂයෙන්ම දකුණු ඇමරිකාවේ ඔය ස්පාඤ්ඤ කට්ටිය ආපුවන් පස්සේ මොන්ටෙස්කියු කියන ඒ රජතුමාව ඒ ඉන්කා නැත්නම් ඇස්ටෙක් රාජධානිය සම්පූර්ණයෙන්ම අත්පත් කරගත්තේ ගිවිසුම් වලින්. එතකොට මේ රටවල් හුඟක් වෙලාවට අත්පත් කරගන්නේ ඒ ගිවිසුම් වලින්. ඉතින් ඉඳන් මෙව්වේ මේ ගිවිසුම් වල අන්තර්ගතය මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපේ කිරියල් ඇමතිතුමා ඒ අන්තර්ගතය ගැන කතා කරන්නේ නැහැ. එතුමා මොකද්ද කියන්නේ මීට ඉස්සෙල්ලා ආණ්ඩුවක් අස්සම් කරලා තිබුණා ගිවිසුමක්, ඒ හින්දා අපිත් මේකම අස්සම් කරා කියලා. හැබැයි ඇත්ත වශයෙන්ම අපි දන්නවා ඒ ආණ්ඩුව අස්සම් කරපු ගිවිසුමයි මේ ආණ්ඩුව අස්සම් කරලා තිබෙන ගිවිසුමේ විශාල වෙනසක් තිබෙනවා. දැන් ඒ ආණ්ඩුවේ අස්සම් කරපු එක්සත් ගිවිසුමේ අවුරුදු 10ක් කාලයකට ඒක සීමා කරලා තිබුණා. ඒ සන්සෙට් ක්ලෝස් එකක් තිබුණා. දැන් මේ ආණ්ඩුව අස්සම් කරපු ගිවිසුමේ ඒ සන්සෙට් ක්ලෝස් එකක් නැහැ. දැම්ම ඉඳන් ඒ ඇමරිකානු තානාධිපති කාර්යාලයෙන් කට්ටිය කියනවා ඊළඟට එන ආණ්ඩුව මොන ගිවිසුමක් අස්සම් කරලා තිබුණත් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඒක තර්ජනයක් නෙවෙයිද? ඒ වගේ තර්ජනයකට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක තොර නියෝජ්‍ය කතනායකතුමනි අපි කල්පනා කරන්න ඕනේ. එහෙමනම් ඒ ඉතිහාසයේ බලපාන නීතිමය පාර්ලිමේන්තුවට හාදන්න බලයක් තිබෙනවා. ඒ අපි සියලුම මන්ත්‍රීවරුන් එක්කව වෙලා පක්ෂපාත බලන්නේ නැතුව හැම ගිවිසුමක් මේ අස්සම් කරලා තිබෙන ජාතික ආරක්ෂාව පිළිබඳව ඒ බලපාන ගිවිසුම් වලට මේ පාර්ලිමේන්තුවෙන් රැටිෆයි කරගන්න නැත්නම් මේ ඒ ඡන්දකින් ඒ අනුමත කරගත්තොත් ඕනෑ කියලා අපි නීතියක් ගේන්න ඕනෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහෙම නීතියක් ගෙනාවොත් එහෙම එතකොට මම හිතන්නේ ඒ ඉදිරියේදී ඒ බලවත් රටවල් වලින් ඒ කරන්න පුළුවන් බලපෑම අපිට අවම කරා ගන්න පුළුවන්. ඉතින් මම විශේෂයෙන්ම අපේ කවුද අපේ කිරියල් එමෙතුමාගෙන් කියනවා මේ ගිවිසුම් වල තිබෙන අන්තර්ගතය ගැන කතා කරන්න. එතුමා හුඟක් වෙලාවට මෙවා ගැඹුරෙන් හිතන්නේ නැහැ. දැන් අර යුද්ධ යනකොටත් එතුමා කිව්වනේ ඕනෑම මොඩයෙක්ට මේ යුද්ධය ඉවර කරන්න පුළුවන් කියලා. ඉතින් මම හිතන්නේ මේ එනිසා දැන් එතුමා මෙව ගැන මේ දන්නේ නැතුව වැඩි කතා කරන්න දන්නේ නැතුව එතුමා මේකේ අන්තර්ගතේ පොඩ්ඩක් අධ්‍යයනය කරලා ඉදිරිපත් කරනවා නම් බොහොම හොඳයි. ඒ වගේම මම හිතන්නේ මෙතනදී රජයට තව වගකීමක් තිබෙනවා. මෙව ගැන සාකච්ඡා කරන්න ඕනේ. මෙව මේ මොකද්ද හොරෙන් අස්සම් කරන්න උවමනාවක් නැහැ. මේ ගිවිසුමක් තියෙනවා නම් මෙන්න මේකයි ගිවිසුම මෙන්න මේකේ අන්තර්ගතයි කියලා මේ පාර්ලිමේන්තුවත් එක්කත් ඒ විද්වතුන් එක්කත් ඒක සාකච්ඡා කරන්න පුළුවන්. සාකච්ඡා කරලා අස්සම් කරන්න. ඉතින් මම නම් විශ්වාස කරනවා අද තිබෙන ලෝක ජාත්‍යන්තරයේ දේශපාලනයත් අනුව අපිට මේ නොබෙදි ප්‍රතිපත්තියේ ඉදිරියට ගිනියන්න පුළුවන්ද බැයිද කියන එක මට නම් ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි එහෙම ගිනියන්නේ නැත්තම් අපි ඒකේ මොකක් හරි ආර්ථික වාසියක් අපි ලබා ගන්න ඕනේ. ආර්ථික වාසියක් ලබා ගන්නේ නැතුව තේරුමක් නැහැ. දැන් අපි කියනවා දැන් කට්ටිය කියනවා නැවක් තියනවා කියලා ත්‍රිකුණාමලයේ වරාය. දැන් ඔක ඉන්දියාවට ප්‍රශ්නයක් නැත්නම් මට ප්‍රශ්නයක් නැහැ. ඔය චීනේ නැවක් තියනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒකට ඉන්දියාවට ප්‍රශ්නයක් නැත්නම් ඒත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිකන් නැවක් තියනවා නම් මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ නැව ලංකාවේ මුහුදු සීමාවේ තියනවා නම් ඒක ජම්පිස මුදලක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම දැන් ඒ MCC එක ගැන කතා කරනවා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක. නමුත් මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් එන මුදල් ඇමරිකානු ඩොලර් මිලියන 800 480ක් කියලා කිව්වට මේ මුදල් ඔක්කොම එන්නේ නැහැ. මේ වගේම ගිවිසුමක්ම 2007 මේ ඇමරිකාව යෝජනා කරා මෙන්න මේ වගේ මුදල් ප්‍රමාණයක් මෙනවා කියලා. නමුත් ඒ කොන්දේසි ඔක්කොම ක්‍රියාත්මක කරන්න ඕනේ මේ මුදල් ප්‍රමාණය ගන්න. මම ඒ නිසා ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් විශේෂයෙන්ම මම ඉල්ලා සිටින්නේ මේවා ගැන අධ්‍යයනය කරලා අපේ ඉතිහාසය දිහා බලලා කොච්චර මුදල් ප්‍රමාණයක් ආවද කියලා. මම හිතන්නේ සිරුම මෙතන ඉන්න මන්ත්‍රීවරුන්ට මතකයි අර සුනාමි කාපු වෙලාවෙත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි කිව්වා මොකද්ද මේ බිලියන 2ක්ද බිලියන 3ක්ද ආධාර වෙනවා කියලා. හැබැයි ආධාර ඇත්තටම කීයක් ආවද? ඉතින් ඒ නිසා මේ ආධාර එනවා කියන එක අපි වැඩ කරන්නේ නැතුව අපි අපේ ස්වාධිපත්‍ය ආරක්ෂා කරලා අපි මේ රටට වැදගත් වෙන විදිහට අපි කටයුතු කරන්න ඕනේ. මම හිතන්නේ මෑතකදී මම දැක්කා අර වීඩියෝ එකක් දාලා තියෙනවා Facebook එකේ කොහෙද පාකිස්තාන යකමැතිතුමා ඉම්රාම් ඛාන් ගිහලා ඇමරිකාවත් එක්ක නඩු දෙන කරපුවා ඇති. එතුමා ගිහලා කියනවා මේ අපිට ගිහිල්ලා මේ බලවත් රටවල් වලට ගිහිල්ලා මේ හිඟා කණ්ඩ අවශ්‍යතාවයක් නැහැ කියලා. අපි ඒ කටියට මොකක් හරි සේවාවක් දෙනවා නම් අපිට ඒකෙන් ආර්ථික ප්‍රතිලාභයක් අපිට ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. නැතු මේ ගිවිසුම් වලට අපි මේ විරුද්ධ කටයුතු කරනවා නෙවෙයි. නමුත් මේ ගිවිසුමේ තියෙන අන්තර්ගතයට අපි අනිවාර්යයෙන්ම විරුද්ධයි. ඒ වගේම අපේ වාසුදේව නාණයක්කාර ඇමතුමා පැවසුවාන්දමට අපිට මේ ගිවිසුම හොඳ නැහැ කියලා මේ ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරන්න එපා කියලා කියනවා නෙවෙයි. නැත්නම් මේ චීනත් එක්ක ගනුදෙනු කරන්න එපා කියලා කියනවා නෙවෙයි. මේ රටවල් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. නමුත් අපේ ඒ ස්වාධිපත්‍ය ආරක්ෂා කරගෙන මේ රට බෙදෙන ගිවිසුම් වලට අපි යටත් වෙන්නේ නැතුව අපි කටයුතු කරන්න ඕනේ කියමින් මම නිහිරගෙන.
බොහොම ස්තුතියි ගරු ඉරාන් වික්‍රමනාත් මැතිතුමා. ඔබතුමාට විනාඩි 25ක් තියෙනවා. ඊට පෙර ගරු තාරක බාලසූරිය මැතිතුමා මුරාසෙන් පැමිණ වේදී.
කතා කරන්න
මම ස්තුතියි. අද විශේෂයෙන්ම විදේශ ගිවිසුම් ගැන විවාදයේ තියෙන අවස්ථාවේදී මම කරුණු කීපයක් ඒ විවාදයට එකතු කරන්න ලෑස්ති විශේෂයෙන්ම MCC නැත්නම් Millennium Challenge Corporation ගිවිසුම ගැන. නමුත් මට ප්‍රථමයෙන් කතා කරපු මන්ත්‍රීවරු විශේෂයෙන්ම බාලසූරිය මන්ත්‍රීතුමාත් සඳහන් කළා අපේ විදේශ ප්‍රතිපත්තිය ගැනත් ඒ වගේම රටේ ආරක්ෂාව ගැනත් අපේ රටේ භෞතික අඛණ්ඩතාවය අපි ආරක්ෂා කරන්න ඕන එක ගැන. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේද විපක්ෂයේද කියලා වෙනසක් නැහැ. එක කට්ටියක් එක වතාවක් ආණ්ඩුවේ ඉන්න පුළුවන් ඊට පස්සේ විපක්ෂයේ ඉන්න පුළුවන්. ඒකේ වෙනසක් නැහැ. මම හිතන්නේ අපි ඒ අරමුණු ගැන අපි එකඟයි. අපි කරන සෑම දෙයකින්ම ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැදී ප්‍රතිපත්තියක් තිබිය යුතු බව අපි සඳහන් කළ යුතුයි. මම හිතන්නේ අපේ ඉතිහාසයෙන් අපි ඉගෙනගෙන තියෙන දෙයක් තියෙනවා නම් අපි ඒක ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විශේෂයෙන්ම බණ්ඩාරනායක මැතිතුමාට පසුව මේ මැතිණිය විශේෂයෙන්ම ඒකට මුල් තැනක් දීලා රට එතනට ගිහිල්ලා අපේ රටේ නායකත්වයක් දුන්නා ඒ නොබැදී ප්‍රතිපත්තියට. අපි ඒක ගරු කරනවා, අපි ඒක ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් කලින් කලට රටවල් සමග ගිවිසුම් ගහනකොට අපි විපක්ෂයේ ඉන්නකොට චීන එක්ක ගිවිසුමක් ගහනකොට වරාය නගරයක් හදන්න යනකොට අපි එදා අපේ කාර්යභාරයත් විපක්ෂයක් හැටියට අපි ප්‍රකාශ කළා. අපි ප්‍රකාශ කළේ මොකද අපිට ඒ අවස්ථාවේදී ඒ ගිවිසුම් වල විස්තර ලැබුණෙත් නැති නිසා අපි විපක්ෂයක් හැටියට අපි හුඟක් ප්‍රශ්න ඇහුවා. ඒක පිළිබඳව අපි රජයක් හැටියට පත් වුණාට පස්සේ අපි ඒක ප්‍රශ්න කළා, සෝදිසි කළා, ඊට පස්සේ ඒ වැඩපිළිවෙල නැවත ආරම්භ කළා. අදත් අපි ඇමරිකාව එක්ක ගිවිසුමක් හදන්න යනකොට එක එක නානා ප්‍රකාර ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. විපක්ෂයේ කාර්යභාරය එලෙස කරන එක ගැන නම් කිසිම ගැටලුවක් නැහැ. අපි ඒක අගය කරන්නට ඕනේ. නමුත් මම සඳහන් කරන්නට ඕනේ අපේ මේ නොබැඳී විදේශ ප්‍රතිපත්තිය චීනයද ඇමරිකාවද ඉන්දියාවද කලින් කලට දැනට තියෙන ලෝකයේ ප්‍රධානම බලවත්ම රටවල් තුනක් කියලා කියන්න පුළුවන්. මේක තව අවුරුදු 50ක් යනකොට වෙනස් වෙයි. නමුත් දැනට තියෙන මේ බලවත් රටවල් සමග විශේෂයෙන්ම අපි මේ හැම රටක් එක්කම ගනුදෙනු කරන්න ඕනේ. මේ හැම රටක් එක්කම සුහඳ සම්බන්ධතාවයක් තබා ගන්නට ඕනේ. ඒ වගේම ඒ දෙගොල්ලන්ටම අපිටත් ඒ අයටත් වාසිදායක ලෙස තමයි අපි ගිවිසුම් අස්සම් කරන්න ඕනේ. මං හිතන්නේ ඒකේ කිසි වෙනසක් නැහැ, අරමුණුවල වෙනසක් නැහැ. නමුත් කාලයේ පැවැත්මත් සමගම යම් කිසි වෙනස් වීම් සිදු වෙනවා. දැන් අද උදේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කතා කරනකොට එක එක ලිපි ගැන සඳහන් කළා. එතකොට මේ එක සඳහන් කරපු එක ලිපියක් ඇවිල්ලා මේ ගාවින් කරුණාරත්න මහාචාර්යතුමාගේ ලිපිය. මොහෝ හොඳට දන්න මහාචාර්යවරයෙක්. ඔහු ලංකාවේ ඉතුරු පිට රටවල් වල ඔහුගේ වැඩ ක්‍රියාදාමය කරගෙන ගිහිල්ලා තිනවා. ඒ වගේම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සෙන්ටර් ෆෝ ඉන්ටර්නැෂනල් ඩෙවලොප්මන්ට් ඔය ප්‍රොෆෙසර් රිකාඩෝ හවුස්මන්ලා එක්ක එහෙමත් වැඩ කරලා තියෙන පුද්ගලෙක්. එමුණාට එතන සඳහන් කරනවා විශේෂයෙන්ම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මේ ජාත්‍යන්තර සංවර්ධන මධ්‍යස්ථානයේ කියනවා රටක් දියුණු වෙන්නට නම් සංවර්ධනය වෙන්නට නම් ඒ රටට ආයෝජනයක් අවශ්‍යයි. මූලික කරුණු හතරක් තියෙනවා. එකක් ඇවිල්ලා ඒ ආයෝජනය ගේන නම් ප්‍රතිපත්ති ස්ථාවරභාවයක් තියෙන්නට ඕනේ. ප්‍රතිපත්ති අස්ථාවර නම් කලින් කාට වෙනස් වෙනවා නම් ඒක ආයෝජනයට බාධාවක් කියලා කියනවා. දෙවනුව කියනවා ඒ සංවර්ධන කටයුතු වලට ඉඩම් තිබෙන්න ඕනේ කියලා. විදේශීය ඉඩම් හිමිකම ගැන නෙමෙයි කතා කරන්නේ, ලාංකික ව්‍යාපාරයකට වුණත් ඉඩම් තියෙන්න ඕනේ කියන එක සඳහන් කරනවා. තුන්වෙනි එක සඳහන් කරනවා රටක් සංවර්ධනය වෙන්නට නම් ගමනාගමන යටිතල පහසුකම් අවශ්‍යයි කියලා. දැන් අපි දකිනවා අපි බස්නාහිර පළාතේ ගත්තොත් විශාල ගැටලුවක් තියෙනවා. මේ ට්‍රැෆික් එකත් එක්ක විශාල ගැටලුවක් තියෙනවා. කාලේ අපත යාමක් තියෙනවා. අකාර්යක්ෂමතාවයක් තිබෙනවා. හතරවෙනිව කියනවා ජලය වැදගත්. ඒ කියන්නේ ජලය අපි
ඒක ඉතිරි කරගන්නට ඕනේ. ඒ වගේම සනීපාරක්ෂ පහසුකම් තිබෙන්න ඕනේ කියලා ඔහු සඳහන් කරනවා. ඉතින් මම මේක සඳහන් කළේ මොකද මේ ගාවින් කරුණාරත්න මහාචාර්යවලත් ඒ අයෙක් සමග වැඩ කළා. නමුත් අපි මට අද දිනේෂ් ගුණවර්ධන මැතිතුමා දුන්න මේ ලිපියේ තියෙන කරුණු මම අධ්‍යයනය කළා. මොහු කිය සඳහන් කරන්නේ විශේෂයෙන්ම ඩී.එස්. සේනානායක මැතිතුමාගේ කාලේ කරපු වෙනස් වීම. විශේෂයෙන්ම ලංකාවේ ඒ වාරි මාර්ග ක්‍රම ඇති කරලා අපි බස්නාහිර පළාතේ දකුණේ ඉන්නේ පුද්ගලයින්ට පුරවැසියන්ට අවස්ථාවක් ලැබුණා මේ අලුත් ප්‍රදේශවලට ගිහිල්ලා ඒ ප්‍රදේශවල ජීවත් වෙලා කෘෂිකර්මය කරලා දියුණු වෙන්න ඒ අවස්ථාව. එතකොට ඒ ප්‍රතිපත්ති සෑහෙන ප්‍රමාණයක් සඳහන් කළා. මේ හැන්සාඩ් වාර්තාවෙන් ඔහු කිව්වා not only to see that they are free from hunger and starvation, but to see that they are established on land and become self-reliant and self-dependent. Meka 1932 Hansard Vartave sandahan karpu karunak DS Senanayake. His plan was not haphazard alienation of crown land. Ekena ho prakash kala idan denna one namuth meka kramanukoolawa karanna avashyai kiyana ekath ohu sandahan kala. Namuth ohu kiyana එක කරුණක් සමග මෙතන මම විශේෂයෙන් එකඟ වෙන්නේ නැහැ. මොකද මේක අවුරුදු 89ක් පරණ හැන්සඩ් වාර්තාවකින් කියවන්නේ. මම සඳහන් කරන්න හදන්නේ ඔව් එදාට අදාළ කරුණු තියෙනවා මේවවල. එදාට ගත්ත හරි තීරණ මේවා. නමුත් ලෝකය දියුණු වෙමින් පවතිනකොට යම්කිසි වෙනස් වීම් සිදුවිය යුතුයි. මං හිතන්නේ අපිවත් හීනයකින් අවුරුදු 25කට උඩදී www ඉන්ටර්නෙට් කියලා හිතන්නවත් ඇති කියලා මම නම් හිතුවේවත් නැහැ අවුරුදු 25කට 30කට උඩදී. ඉතින් හුඟක් දේවල් වෙනස් වෙමින් තියෙනවා. දැන් කතා කරන්නේ the internet of things කියලා. ඒ කියන්නේ මේ මේ අන්තර්ජාලයට හැම එකක්ම සම්බන්ධ වෙන්න ඕනේ කියන එක තමයි දැන් කතා කරන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් බඩු භාණ්ඩ ගත්තොත් ඕන බඩු භාණ්ඩයක් ගත්තොත් ඒ කියන්නේ ඒක අපේ නිවසේ පාවිච්චි කරන සමහරලාට වතුර ප්‍රමාණය වෙන්න පුළුවන්. නැත්නම් ඒක අපි පාවිච්චි කරන විද්‍යුත් ප්‍රමාණය ඉලෙක්ට්‍රිසිටි ප්‍රමාණය වෙන්නට පුළුවන්. නැත්නම් සීතල රටක ජීවත් වෙනවා නම් ගෙදරට පැමිණෙන්නේ ඉස්සලා ගෙදරේ උණුසුම හරියට පැමිණෙන වෙලාවට තියෙන්නට ඕනේ. මේ වගේ අපි භාවිතා කරන හුඟක් යන්ත්‍ර උපකරණ තියෙනවා. ලෝකේ ජනගහන තා බිලියන 7ක් නැහැ. 7ක් විතර. නමුත් මේ උපකරණ කියන 20යි 20 වෙනකොට බිලියන 30ක් අඩුම ගානේ තියෙයි කියලා සඳහන් කරනවා. ඒතර මේවා ඔක්කොම අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට මේ MCC Millennium Challenge Corporation එකෙන් විශේෂයෙන්ම හුඟක් දේවල් මෙතන සාකච්ඡා කළා. මම කරුණු කීපයක් පැහැදිලි කරන්න ඕනේ. මොකද වැරදි අදහස් වැරදි විස්තර ප්‍රචලිත කරලා තිනවා. විශේෂයෙන්ම මේ Millennium Challenge Corporation එකේ එක සාකච්ඡා කරන ගිවිසුම ගැන. එතකොට මේ ග්‍රාමීන් කරුණාරත්න මහාචාර්යතුමා කියලා තියෙන දේ විශ්වාස කරනවා එදාට අදාළයි කියලා. නමුත් අද යම්කිසි වෙනස් වීම් සිදු වෙන්නට ඕනේ. එදාත් මේ වඳිරිපත් කරනකොට සමහර අයට ප්‍රශ්න තියෙන්නේ නැති. ප්‍රශ්න තියෙන්නේ නැති වහන්න නැති. මේ මේ වාරි මාර්ග ක්‍රමය ගැන ඇයි මේ ප්‍රදේශ වලට මේක හරවන්නේ ඇයි මේ වගේ මිනිස්සු එහෙ මෙහෙ යවන්නේ එක කොටසක් ඒකට එකඟ වෙන ගමන් තව කොටසක් ඒකට විරුද්ධ වෙන්න ඇති. නමුත් අපේ මුළු රටම දිහා බලලා මේක රටට යහපත් කියන එකෙන් තමයි මං හිතන්නේ DSNගේ මැතිතුමාලා මේ මේ වගේ දේවල් ඉදිරිපත් කළේ. ඒ වගේ වෙනසක් තමයි අදත් අපි ඉදිරිපත් කරන්නේ මේ Millennium Challenge Corporation එක හරහා. ඉතින් මේ වැරදි තොරතුරු විශේෂයෙන්ම මම නිවැරදි කරන්නට ඕනේ. පළමුවෙන්ම මේකට අපේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න අවශ්‍යයි. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තට පස්සේ තමයි ඕනෙම ගිවිසුමක් එතකොට අස්සම් කරන්නට පුළුවන්. ගිවිසුම අස්සම් කළත් Millennium Challenge Corporation ගිවිසුම අස්සම් කළත් ඒක ක්‍රියා කරන්නට බෑ. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතුව ඒක ක්‍රියා කරන්නට බෑ. පාර්ලිමේන්තුව අනුමැතිය නැතුව. ඒක ලංකාව විතරක් නෙමෙයි. මේ Millennium Challenge Corporation එකේ ගිවිසුමේ මේ ප්‍රතිපත්තියෙම තියෙනවා. මේක දැන් රටවල් 29ක ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක සඳහන් කරනවා පාර්ලිමේන්තුවට එන්න ඕනේ. පාර්ලිමේන්තුව අනුමැතිය නැත්නම් ඒක ක්‍රියාත්මක කරන්න බැහැ කියන එක සඳහන් කරන්න අවශ්‍යයි. එතකොට මේකේ ඊවිතරක් නෙමෙයි මේ ගිවිසුමේ හුඟක් තියෙනවා ක්‍රම සැලසුම් තියෙනවා සම්පාදනය කරන්න දේවලත් තියෙනවා ගිවිසුමක් හදන්න ඉස්සලා ඒවා තියෙනවා ගිවිසුම හැදුවට පස්සේ විස්තරාත්මක සැලසුම් වලට යන්න තියෙනවා මොකද විස්තරාත්මක සැලසුම් වලට ගිහිල්ලා වැඩක් නැහැ ගිවිසුමක් අස්සම් කරන්නේ නැත්නම් ඒකට යන්නේ නැත්නම් මොකද විශාල ආයෝජනයක් ඒකටම විශාල ආයෝජනයක් යනවා එතකොට මේ ගිවිසුනේ ප්‍රධාන වශයෙන් කිව්වොත් කොටස් තුනක් තියෙනවා මේක මිලියන ඩොලර් මිලියන 480ක් විතර වෙනවා මේකෙන් ඩොලර් මිලියන 350ක් පමණ යන්නේ විශේෂයෙන්ම ප්‍රවාහණය පැත්තට තමයි ඩොලර් මිලියන මේ විශාල ප්‍රමාණයක් යන්නේ මේ ප්‍රවාහණය පැත්තට ඩොලර් මිලියන 350ක් දැන් මේක මේ අලුතෙන් හදිස්සිය කරන දේකුත් නෙමෙයි මේක 2003 2004 සාකච්ඡා වුණා මේක සාකච්ඡා වුණා ඊට පස්සේ 2007 දී නැවත බැලුවා මේක කරන්න පුළුවන්ද කියලා නමුත් 2007 දී කරන්න බැරි වුණා මොකද යුද්ධය පැවතුන සමයේදී ඒකට එකඟතාවයක් තිබුණේ නැහැ ඊට පස්සේ ආයෙත් මේක පටන් ගත්තා 2017 පටන් ගත්තා දැන් 2019 අගෝස්තු මාසයේ 2017 ජනවාරි මාසයේ තමයි මේක සම්මත වුණා මේ 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 මේක මිලේනියම් චැලෙන්ජ් පැත්තෙන් උත් සම්මත වෙන්න ඕනේ ඒකල එකඟ වෙනවද නැද්ද මේ 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 මුදල ලබා දෙන්න කියන එක. ඉතින් ක්‍රෙඩිට් කමිටියකට යනවා. ක්‍රෙඩිට් කමිටියකේ සම්මත වෙනවා. ඊට පස්සේ MCC බෝඩ් එකට එන්නේ 2019 අප්‍රේල් මාසේ මේකේ එන්නේ. අවුරුදු එකහමාරකට පස්සේ තමයි MCC එකේ බෝඩ් එකට එන්නේ. එතකොට මේක සාකච්ඡා වෙනකොට ලංකාවෙත් නොයෙකුත් ආමාත්‍යංශ සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම වෘත්තීය සමිතිත් සහභාගී වෙලා තියෙනවා. සමාවෙන් වෘත්තීය සමිති නෙමෙයි Chambers of Commerce සහභාගී වෙලා තිනවා මුදල් ආමාත්‍යංශය මහමාර්ග හා මහමාර්ග සංවර්ධන ආමාත්‍යංශය මාර්ග සංවර්ධන අධිකාරිය මහනගර සභා බස්නාහිර පළාත් සංවර්ධන ආමාත්‍යංශය ප්‍රවාහන සිවිල් ගුවන් සේවා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ මිනින්දෝරු දෙපාර්තමේන්තුව රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් කාර්යාලයේ ඒ වගේම තක්සේරු දෙපාර්තමේන්තුව. ඉතින් නොයෙකුත් කොටස් මේකට සම්බන්ධ වෙලා තිනවා. මම මේ කරුණු කියන්නේ මොකද නැත්තම් මේක හරියටම මතයක් ඇති කරලා තිනවා. මේක රහසිගතව අපි කරලා කොහොම හරි රට පාවලා දෙන වැඩපිළිවෙලක් යනවා. ඒ නිසා ඒ නිසා තමයි මම මේ වෙලාව අරගෙන මේක පැහැදිලි කරන්නේ. එහෙම එකක් මෙතන කිසිසේත්ම එහෙම එකක් නැහැ. මේකක් වෙන්නෙත් නැහැ. එහෙම එකක් වෙන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ කියලා සඳහන් කරන්නට ඕනේ. එතකොට ඔව් සමහර අය ඒ අයගේ අදහස් ප්‍රකාශ කරලා තිනවා ප්‍රශ්න තිනවා කියලා. අද සඳහන් කළා ජනාධිපතිතුමාත් ප්‍රකාශ කරලා තිනවා කියලා. ජනාධිපතිතුමාත් ප්‍රකාශ කරලා තිනවා. එතකොට මේක පාර්ලිමේන්තුවට ගේන්න තියෙන හේතුව හැවිල්ලා වගවීම එක පැත්තකින් ගේන්න හේතුව ඒ විතරක් නෙමෙයි වගවීම විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවට ගෙනාවට පස්සේ ඊට පස්සේ සමාලෝචනයක් තියෙනවා. දිගින් දිගටම කොටසෙන් කොටස අපිට එතකොට සාකච්ඡා කරන්න පුළුවන් ඒක ප්‍රායෝගිකව ඒක සිදුවේගෙන යන අවස්ථාවේදී. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුවට එන එකේ වැදගත්කමක් තියෙන්නේ. එතකොට මේ ගිවිසුමේ විශේෂයෙන්ම මම බොහොම කෙටියෙන් කිව්වොත් ගමනාගමනය ගැන මේකේ හන්දිම තියෙනවා ට්‍රැෆික් ජංක්ෂන්ස් හන්දි තියෙනවා 120 ගානක් තියෙනවා කොළඹ විතරක්. එතකොට ඊට අමතරව බස්නාහිර පළාත මධ්‍යම පළාතට සබරගමුවට ඌවට නැගෙනහිරට පළාත් සමග සම්බන්ධ කරන කිලෝමීටර 131ක් වන අන්තර් පළාත් මාර්ග වැඩි දියුණු කරනවා මේක හරහා. ඒ වගේම සහසර වැඩපිළිවෙල 90 බස් රථ විද්‍යුත් ක්‍රමයකට පාලනය කිරීම කාන්තාවන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට විශේෂයෙන්ම මේක පොදු ප්‍රවාහනය නිසා කාන්තාවන්ට විශාල ගැටලුවක් තියෙනවා. අපි දන්නවා අපේ ශ්‍රම බලකායේ කාන්තාවන් 3/1ක් පමණයි ඉන්නේ. පිරිමි අය තමයි 3/2ක් සිටින්නේ. නමුත් ඒක වැඩි කරගන්න මේක උදව් වෙනවා. ඒ තාක්ෂණයෙන් යුත් බස් රථ ඒ වගේම තීරසාර මූල්‍යන ක්‍රමවේදයක් ඇති කිරීමට ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයට හා පෞද්ගලික බස් රථ ධාවකයන්ට මේක හරහා සහයක් ලැබෙනවා කියන එකත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම මම කිව්වා වගේ කොළඹ නාගරික කලාපයේ විතරක් මංසන්ධි 132ක් වැඩි දියුණු කිරීම සිවිල් කටයුතු හා දැනට පවත්වන මාර්ග ජාලයේ කිලෝමීටර් 205ක් පමණ ප්‍රමාණයක් කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය දියුණු කරන්න තමයි මේක අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඊට පස්සේ කොටස් දෙකක් තියෙනවා. ඉඩම් වලට වියදම් කරන ප්‍රමාණය ඇවිල්ලා ආයෝජන ක්‍රමාණය ඇවිල්ලා ඩොලර් මිලියන 67යි. ඩොලර් මිලියන 67යි 480න්ම මම අර ඉඩම් ගැන අද ආපු ප්‍රශ්න වලට මම පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව කොටසක් තියෙනවා ඩොලර් මිලියන 63ක් තියෙනවා තාක්ෂණ සහාය ශක්්‍යතා හා නිර්මාණ අධ්‍යයනය ව්‍යාපෘති පරිපාලනය හා අධ්‍යක්ෂණය හා ඇඟයුම් කටයුතු සඳහා යම් කිසි මුදලක් වෙන් කරලා තියෙනවා මේ ක්‍රමවේදය තුල. ඉතින් මේකේ අපි බැලුවත් දැන් හුඟක් වෙලාවට කියන්නේ එක කතාවක් එනවා මේකේ ඉඩම් විකුණනවා. ඇත්තටම මෙතන වෙන වෙනස මේකයි. දැන් තියෙන්නේ ඉඩම් ඔප්පු තියෙන්නේ. ඉඩම් ඔප්පු ක්‍රමයෙන් අපි ඉඩම් හිමිකම් ලියාපදිංචි කරන ක්‍රමයකට යනවා. මේක තමයි තියෙන වෙනස. අද අපි දන්නවා ඉඩම් ඔප්පුව හුඟක් වෙලාවට ෆයිල් එක උස්සගෙන එන්න ඕනේ කාටර ඉඩමක් විකුණනවා නම්. ඒතර ඒ කාර්යාලයට ගියොත් එක ලියාපදිංචි වෙලා තියෙනවද නැද්ද කියලා බලන්න ගියොත් සමහරවිට එතන ගියාම ෆයිල් එක නැහැ කියලා කියනවා. හුඟක් දූෂණ මේවා වල සිදු වෙනවා. ඉතින් මේවා මේ විද්‍යුත් මාර්ගයෙන් සම්බන්ධ කිරීමෙන් ලියාපදිංචි ක්‍රමයකට යන එකෙන් මේ ප්‍රශ්න නිරවුල් වෙනවා. මේක ඇත්තටම ඉදිරි ගමනක්. මේක හොඳ ගමනක් මෙතනින් යන්නේ. එතකොට ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවට මේක ශක්තියක් ලැබෙනවා මේක හරහා. එතකොට මේ මේකේ විනිවිදභාවයක් තියෙනවා. කියන්නේ රජයේ ඉඩම් ගත්තොත් අද රජයේ ඉඩම් එක එක තැන්වල තියෙනවා. එක එක දෙපාර්තමේන්තු හරහා ආමාත්‍යංශ හරහා. ඇත්තටම අපිට එක මොහොතකින් ක්ෂණයකින් කියන්න බෑ රජයට මොනවද අයිති මොනවද අයිති නැත්තේ කියන එක කියන්න බෑ. හුඟක් අමාරුයි ඒක හොයාගන්න. කාටද දීලා තියෙන්නේ? සමහරවිට පුද්ගලික අංශයට දෙනවා. සිවිල් රාජ්‍ය නොවන සංස්ථාවකට දෙන්න පුළුවන්. මොකක් හරි වැඩ පිළිවෙලකට දෙන්න පුළුවන්. ඒවවල විස්තර හරියට නැහැ. එකතැනක දැනගන්නට බෑ. කීයටද දුන්නේ? ඒක දුන්නා නම් ලීස් එකක් හැටියට දුන්නා නම් ලීස් එකේ ගාණ කීයද කියන එකත් හොයාගන්නට බෑ. මේ විද්‍යුත් ක්‍රමයට යන එකෙන් මේක විශේෂයෙන්ම මේක ප්‍රයෝගී වෙනවාමයි. ඒ වගේම රටේ නීතිය වෙනස් කරනවා කියලා අදහසකුත් ආවා. රටේ නීතියක් මේ MCC මේ ගිවිසුම හරහා වෙනස් වෙන්නේ නැහැ. රටේ නීතිය වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා ඒක වාද විවාද කරලා තමයි අපිට මේ රටේ නීතිය වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ කියන්න හදන්නේ මේක විදේශිකයන්ට මේවා විකුණන්න රටේ නීතිය මොකක් හරි ආකාරයකට වෙනස් කරනවා කියන එක. එහෙම එකක් නැහැ. මේ MCC ගිවිසුම හරහා එහෙම එකක් නැහැ. එතකොට ආර්ථික කොරිඩෝවක් හදනවා කියලා විද්‍යුත් දුම්රිය මාර්ගයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේක මං හිතන්නේ විශාල පැටලිල්ලක්. මේ MCC එකත් එක්ක එහෙම කිසිවක්ම නැහැ. කිසිවක්ම නැහැ. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ හරිද? ජාතික සැලසුම් භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ the National Physical Planning Department as of the government has created a development corridors and that is not an MCC representation. ඒක ඇවිල්ලා මේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ ඒ කරලා තිනවා යම් කිසි සැලැස්මක්. මං හිතන්නේ මේකයි පැටලෙලිවිල්ලක් තිනවා. මේක MCC එකට සම්බන්ධම නැහැ කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. ඉතින් විනිවිදභාවය පහසුව අයිතිය තහවුරු වීම. අයිතිය තහවුරු වීම මේක බොහොම වැදගත්. අයිතිය තහවුරු වීමනේ සමහරවිට ඉඩමක ඉන්නවා ඊට පස්සේ කලකට ගියාට පස්සේ වෙන කවුරු හරි ඇවිල්ලා ඒකේ බලෙන් පදිංචි වෙනවා. බලෙන් පදිංචි වෙලා ඒ අය ඒගොල්ලන්ගේ අයිතිය තහවුරු කරගන්න හදනවා. ඉතින් දෙගොල්ලම කොළ කෑලි දෙකක් ඉදිරිපත් කරනවා. පොලිසියට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ගිහලා උසාවියටත් ඉදිරිපත් කරනවා. මේව ඔක්කොම මේ ගැටලු ප්‍රශ්න. මේක ඇත්තටම සංවර්ධනයට ලොකු ගැටලුවක් ප්‍රශ්නයක්. මේවා විසඳෙනවා. මොකද අයිතිය තහවුරු වෙනවා. හිමිකම් ඔප්පු වේ හොර ඔප්පු වෙනුවට දූෂණය අවම වෙනවා. ඊට පස්සේ තියෙනවා තව අදහසක් තිබුණා. හරිද? මේකෙන් සමහරට වෙන්නේ යන්නේ හරිද? මේ ඉඩම් තිනවනේ. මේ ඉඩම් හරිද? දැන් ඉඩම් දුන්නාම මේ ඉඩම් වෙන අය අයිති කරගනී කියලා. දැන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රී තුමෙනි ඔබතුමාගේ පියා හැම මේ පාර්ලිමේන්තුවේ ඉන්නකොට ඒ කාලේ පුරවැසියන්ව විශේෂයෙන්ම අලුත් ජලාශ වාරි මාර්ග ක්‍රම තියෙන ප්‍රදේශවලට ගිහිල්ලා පදිංචි කරවන වැඩපිළිවෙලක් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තිබුණා එදා. එතකොට එදා අපි දුන්නේ ඒ අයට අපි සින්නක් කර අයිතිය දුන්නේ නැහැ. ඒ අයට අපි දුන්නේ හුඟක් වෙලාවට පර්මිට් එකක් දුන්නේ. එක එක ජාතියේ පර්මිට් තියෙනවා රටේ. පර්මිට් එකක් දුන්නේ ඒ අයට ඒක පාවිච්චි කරන්න. මං හිතන්නේ ඒක එදාට සුදුසුයි. අවුරුදු 80කට ඉස්සර තමයි මේවා මේ ගරු සභාවේ වාද විවාද වුණේ. නමුත් අද මේක MCC එකට සම්බන්ධ නැහැ මම මේ කියන කරුණ. මගේතන අපි අපි අද අලුතෙන් හිතන්නට ඕනේ දැන් උබත් දන්නවා මමත් දන්නවා මෙහෙම ගිහිල්ලා පදිංචි වෙච්ච අය මේ පාර්ලිමේන්තුවේත් ඒ අය ඉන්නවා ඒ අය අද ඉන්නේ එයාගේ පර්මිට් එක උඩ නෙමෙයි ඒ අයට තියෙනවා ඇතිතරම් සින්නක්කර ඔප්පු තියෙනවා ඇතිතරම් මිනිස්සුන්ට ඉතින් එතනින් පටන් ගත්තා එතනින් පටන් අරගෙන ඉන්ද්‍රියට ඇවිල්ලා තියෙනවා මම ඒක ගැන හරි සතුටුයි මම ඒක ගැන සතුටුයි මොකද මං හිතන්නේ පුද්ගලයෙකුට දියුණු වෙන්න පුළුවන් නම් ඒ පුද්ගලයන් දියුණු වෙන්න අවකාශයක් අපි හදා ගන්නට ඕනේ එතකොට මම හිතනවා මේ අර පරණ බියක් තියෙනවනේ අවුරුදු 90ක් 100ක් පරණ බියක් මේ අයට දුන්නොත් මේ අය හරිද මේක විකුණලා සමහර වෙලාවට මුදලාලි මේව අරගෙන ඒ අයට ඒක අහිමි වෙයි කියලා බියක් තියෙනවා මම නම් හිතන්නේ හැම පුද්ගලයෙක්ම රටේ එක හා සමානව අපි සලකන්නට ඕනේ the problem I have with professor Gavin Karunaratna is a problem that I mean he is a very distinguished professor has done a lot of development work in a lot of international agencies and in several countries but the plea I will make after reading this article is that we must not be basically scared of change I think every human being is equal every human being every citizen is equal often we take upon ourselves that we have to protect vulnerable sections of the population and in our attempt to protect these vulnerable sections of the population we actually disenfranchise them the way a country will develop is if people have a right to their property all of us in parliament have I'm sure all 225 members in parliament have some kind of freehold land in this parliament why are we depriving the other population of this country in having a freehold plot of land why are we trying to say that we are protecting them by not giving them the freehold plot of land api eda parliament me vada vivada wenakota kiwwa e gramiya pradesha wala ina janathawa api araksha karanna one kiyala namuth mama ahana prashne mekai man hitanne me 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 lankawa inna purawasin okkoma ekaha samanawai මම මේ කියන දේ මේ මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක සම්බන්ධ දෙයක් නෙමෙයි මම මේ කතා කරන්නේ ප්‍රතිපත්තිමය කරුණක් මේක අපි ගැන කරුණක් නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න මෙතන 225න් මම දන්නේ නැහැ එක්කෙනෙක්වත් ඉන්නවද කියලා ඉඩම් කෑල්ලක අයිතිය නැතුව සින්නක් කර මේ ඉඩම් කෑල්ලක අයිතිය නැතුව මම අහන ප්‍රශ්නේ මේකයි මේ රටේ අනික් අයටත් ඒ අවස්ථාව අපි ලබා දෙන්න ඕනේ අවුරුදු 100කට උඩදී හිතපු විදියට අද හිතන්නට බෑ මොකද අපි වෙනස්වීම් කරන්නට ඕනේ වෙනස්වීම් කරන්නට ඕනේ ඒ අයට අවස්ථාව දෙන්න ඕනේ ඒ අයට ඒ අයිතුව නැතුව මූල්‍ය ආයතනයකටවත් යන්න බෑ කුඩා ව්‍යාපාරයක් කරන්නවත් මූල්‍ය ආයතනයකට යන්න බෑ හුඟක් වෙලාවට බලාගෙන ඉන්නේ රජෙන් මුදලක් දෙයි අර රජෙන් කැපිටල් එකක් දෙයි නැත්නම් කවුරු හරි රාජ්‍ය නොවන ආයතනකින් ඇල්ල කැපිටල් එකක් දෙකෙන් නමුත් වාණිජ මූල්‍ය ආයතනයට ඒ අයට යන්න බෑ ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මේක ගැන හිතන්නට ඕනේ මේ freehold සින්නක්කර අයිතිය තියෙන්නේ මේ රටේ 100කට 20කට පමණයි රටේ ජනතාවගේ මේ අයිතිය තියෙන්නේ අපි මේක ක්‍රමානුකූලව වැඩි කරන්න ඕනේ මේ 100ට 20 30 40 කරන්නට ඕනේ එහෙම තමයි ආර්ථිකයක් සමාජයක් ඉදිරියට ගෙනියන්නට පුළුවන් ව්‍යවසායකත්වය වැඩි කරන්නත් හුඟක් වෙලාවට යම් කිසි ඇසට් එකක් ඕනේ. නමුත් මේ රටේ හුඟක් කාට මේ වගේ ඇසට් එකක් නැහැ. ඒ නිසා මම කිව්වා වගේ මේක ගිරිසුමට සම්බන්ධ නැති වුණත් මම මේ කරුණ කර කියන්න මේක අවස්ථාවක් කරගන්නවා. අපි මේක අලුතෙන් හිතන්නට ඕනේ. අද රජයේ ඉඩම් අනවසරයෙන් ලබා ගන්නවා. මෙන්න තව තියෙන ගැටලුවක් ප්‍රශ්නයක්. රජයේ ඉඩම් අනවසරයෙන්. අනවසරයෙන් ඔව්. කියන්න.
ගන්න පුළුවන්ද? දැන් අරු සභාපතිතුමනි මෙම ඉඩම් පනත මීට පෙර 2003 වසරේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවේ මෙහි නීත්‍යානුකූලභාවය පිළිබඳව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු තර්ක කරපුවාම මේ පනත නීත්‍යානුකූල ලෙස ඉදිරිපත් කරලා නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා. දැන් ඒ පනතම ඒ ආකාරයටම නීතිය උල්ලංඝනය කරලා මෙවරත් ඉදිරිපත් කරා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළා. එතකොට අපේ රටේ නීතියට අනුකූල වෙන ආකාරයට පනතක් ඉදිරිපත් නොකිරීම ගැන ඔබතුමාගේ අදහස කුමක්ද? පළවෙනි කාරණේ දෙවෙනි කාරණය අපේ රටේ ජනතාවට තමුන්ගේ පවුල තුල ඒ දෙන රජෙන් දෙන ඉඩමේ හිමිකම රඳවාගෙන තැබීමට නීතිය සකස් කරේ DS නායක මැතිඳුන් 1935 ඒ පවුල් ආරක්ෂා කරන්න ඕන නිසා අයිති ආරක්ෂා කරන්න ඕන නිසා. නමුත් ඒගොල්ලන්ට ඒ මත ණය පහසුකම් ලබා ගැනීමේ අපහසුතාවය ගරු ඇමතුමා කියන කතාව ඇත්ත. හැබැයි ඒකට විසඳුමක් විදිහට ණය පහසුකම් ලබා දීම සඳහා ක්‍රමවේදයක් කෙටි නීතියක් හදන්න අපිට පුළුවන්කම තියෙද්දී ඇයි නීති ගේන්නේ එවැනි ජනතාව මහමගට දාලා ඒ පවුල් පිටින් අනාථ කරන්න? මොකද ගරු සභාපතිතුමනි, ඔය ගොවි ජනපදවල ඉන්න අසරණ ජනතාව එක කන්නයක් දෙකක් පාඩුන ගමන් ඕවා විකුණලා දානවා, සල්ලි පොලිකාරමේ අයිතිකාර වෙනවා. ඉතින් මේ
මම අර මන්ත්‍රීතුමා කියපු නීතිය ගැන ප්‍රශ්නය, නීතියට විරුද්ධ නම් ශිෂ්‍යාධිකරණයේ තියෙට විරුද්ධව නම් අපිට ඒක කොහොමත් කරන්නට බෑ. කරනවා නම් ශිෂ්‍යාධිකරණය කියලා ඇති සමහරාලාවට එන තුනෙන් දෙක ඡන්දයක් හරි මොනවාරි තියන්න ඕනේ කියලා. ඉතින් ඒක නීතියෙන් පිට එක කරන්න බෑ. මම හැබැයි අර ආර්ථිකමය වාදයක එකඟ වෙන්නේ නැහැ මන්ත්‍රීතුමනි. අද මේ රටේ අපේ ශ්‍රම බලකාය බැලුවොත් අද තාමත් 125ක් විතර ඉන්නවා ශ්‍රම බලකායේ, පුරවැසියන් ඉන්නවා වැඩ කරන ජනතාවගේ 125ක්.
දැන් වෙලාව හරි
මට සුජීව සේනසිංහගේ කතා කරන්න නැති නිසා එතුමගෙන් පොඩ්ඩක් වෙලාව ගන්න. මට දීලා ගියා, මුළු කාලෙම දීලා ගියා. විනාඩි 10ක් විතරක් ගන්න 25න්. 10ක් විතරක් ගන්න. එතකොට හරිද, මම මේ සඳහන් කළේ මම මේ ආර්ථිකමය තර්කයක එකඟ වෙන්නේ නැහැ. එකඟ වෙන්නේ නැති හේතුව ඇවිල්ලා අද ශ්‍රම බලකායෙන් 125ක් විතර ආසන්නව තාම ඉන්නවා. ඒ කියන්නේ කෘෂිකර්මයේ රැඳී සිටිනවා. නමුත් එකතුව ඒ කියන්නේ දළදේශීය නිෂ්පාදනයට එකතුව ඇවිල්ලා 8-9ක් පමණ වෙනවා. ඉතින් මං හිතන්නේ මේ පරිවර්තනයක් වේගෙන යනවා. මම ওই තර්කය පිළිගන්නවා. මම මේ සභාවේ DSN නායකලා හිටපු කාලේ මේක තර්ක කළා නම් ඒක පිළිගන්නවා. දැන් අවුරුදු 90කට පස්සේ මං හිතන්නේ යම් කිසි වෙනසක් සිදු වෙගෙන යනවා. අපි ක්‍රමවේදයක් හොයාගන්න ඕනේ ඒ අයිතිය 120 ඉඳලා 30ට 40ට වැඩි කරන්න. ඔව්, ආරක්ෂා කළ යුතු පිරිස් ඉන්නවා. නමුත් ඒ වගේම අවස්ථාව දෙන්න ඕනේ අනික් පිරිස්සුන්ට අවස්ථාව දෙන්න ඕනේ. දැන් මේක කරන එකෙන් රජයේ ඉඩම් අනවසරයෙන් ලබාගත්ත හුඟක් පිරිස් මේ රටේ ඉන්නවා. ඒ ඇවිල්ලා වෙරළ බඩ වෙන්න පුළුවන්, වෙන ප්‍රදේශවල ඉන්න පුළුවන්, නාගරික ප්‍රදේශවල මේ පිරිස් මේ රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි නාගරික සංවර්ධනය කරනකොට හුඟක් වෙලාවට කරන්නේ නිවාස හදලා මේ අනවසරයෙන් හදපුවාට තමයි ඉස්ලාම දෙන්නේ. අනික් කාට දෙනවට වැඩිය. නමුත් අද මේ රටේ හුඟක් අය ඉන්නවා, මේ පාර්ලිමේන්තුවෙත් හුඟක් වැඩ කරන අය ඉන්නවා, ගෞරවයෙන් එයාගේ වෘත්තිය, එයාගේ වැඩ ඒ අය කරගෙන යනවා. ඒකලගේ රැකියාවෙන් ලැබෙන වැටුපෙන් තමයි ඒ අය ජීවත් වෙන්නේ. නමුත් අර නිවාස හදනකොට අපි ඒ අයට මුල්තර දෙන්නේ නැහැ. අපි මුල්තර දෙන්නේ හුඟක් වෙලාවට අනවසරයෙන් පදිංචි වෙලා ඉන්න අයට තමයි අපි හුඟක් වෙලාවට මුල්තර දීලා තියෙන්නේ. මං හිතන්නේ මේකත් අසාධාරණයි. දැන් මේකෙන් වෙන්නේ මේ රෙජිස්ටර්ස් හදන එකෙන් වෙන්නේ, මේ විද්‍යුත් ක්‍රම වලින් වෙන්නේ, අපිට මීට වැඩිය හොඳට මේවා කළමනාකරණය කරගන්න පුළුවන්. මොකද රජ ඉඩ මොනවද, අනවසරයෙන් ඉන්නේ මොනවද, ශනිකයකින් අපිට මේ සියල්ලක්ම දැනගන්නටත් පුළුවන්. ඉතින් මේකේ මම මේක අවසානයෙන් කියනවා, මේකේ අර ඉඩම් ගැන හුඟක් අද ප්‍රශ්න අහපු නිසා මේකෙන් කරුණු පහක් වෙනවා. එකක් ඇවිල්ලා කැඩස්ට්‍රල් සිටියමක් අපි ලබා ගන්නවා රටේ තියෙන සම්පූර්ණ ඉඩම් වලට. We will get create a cadastral map which is an inventory of all state lands which will be accessible to everybody. එතකොට අපි තක්සේරුවක් ඇති කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේකෙන් හදන්නේ. We'll improve the valuation of state and private lands by improving data collection to support it through the computerized method. Thirdly, we will improve the deeds registry by digitizing existing records and linking them to the digital parcel of information. In other words, an e-land registry. Himikam registry meka harha hadanawa. Hatara wenuwa saamaanyen labenawara oppuwa wenuwata himikam liyapadinchi kirime kramavedayakata yanawa. We will improve security for all landholders in the country by moving properties from the deed system to the title registration system. And then finally, we will provide research support of measures to improve land administration policies. Ekena pariyeshana karunu kirimata puluwang wenawa me MCC ekat ekka api danata saagatcha karala ekanga vela yana me kramavedaya tula.
ඉතින් මම ඉල්ලීමක් කරනවා. මම කරන ඉල්ලීම ඇවිල්ලා මේකේ ක්‍රමවේදය මම පැහැදිලි කළා. කැබිනට් මණ්ඩලය අනුමත කරන්න ඕනේ. ගිවිසුම් අත්සන් කරන්න ඕනේ. පාර්ලිමේන්තුවට ගෙනලා පාර්ලිමේන්තුව අනුමැතිය ලබන්න ඕනේ. පාර්ලිමේන්තුව අනුමැතිය නැතුව මේක කොහොමවත් ක්‍රියාත්මක කරන්න බෑ. ඒක එතරම් සඳහන් වෙලා තියෙනවා. ඒ ඒ ඒ ඒ නිසා මං හිතන්නේ මේ බිල් එක හදලා මේ MCC එක නම් පරාජය කරන්න එපා. මොකද හරියටම එක දවසක අපි ඇමරිකාවට විරුද්ධයි වගේ. තව දවසක චීනයට විරුද්ධයි වගේ. තව දවසක ඉන්දියාවට විරුද්ධයි වගේ. මේ වගේ තමයි හුඟක් වෙලාවට මෙතන වාද විවාද යන්නේ. මේවා විශාල රටවල්. අපි මේවායක ගිවිසුම් ගහනකොට අපේ ලාභය ගැන හොයලා අපි කරන්න උටනේ. ගනුදෙනු ගැන කතා කරනකොට අපි චීනයෙන් වැඩියෙන්ම අපි ආනයනය කරන්නේ චීනයෙන්. අපි වැඩියෙන්ම අපනායනය කරන්නේ ඇමරිකාවට. ඉතින් මං හිතන්නේ මේ රටවල් ඔක්කොම අපිට වැදගත්. අපි අපනායන ආනායනය වැඩි කරන්නට ඕනේ. ඉතින් අර මේ සඳහන් කළා ඔබතුමාත් මුලසුන සිරින මන්ත්‍රීතුමාත් සඳහන් කළා අර මේ පිට රටවල් ගිහිල්ලා අපි ඉගෙන ගන්න එක ගැන අපි දරුවන් ඉගෙන ගන්න එක. මම ඔබතුමාගේ සම්පූර්ණයෙන්ම එකඟයි. ඉගෙන ගන්න පුළුවන් නම් ඕන තැනකින් ඉගෙන ගත්ත දේ. අධ්‍යාපනය කියන එක ඕන රටකින් ලබා ගන්න. චීනෙන් ලබා ගන්න, ඉන්දියාවෙන් ලබා ගන්න, ඇමරිකාවෙන් ලබා ගන්න, යුරෝපෙන් ලබා ගන්න කිසි ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. මට නම් තේරෙන්නේ නැහැ මොකද තියෙන ගැටලුව ප්‍රශ්නේ. අධ්‍යාපනය ලබා ගන්න එක හොඳයි. ස්වාධීන පුද්ගලයෙක් වෙනවා. හරිද? නමුත් මට එක වෙනසයි තියෙන්නේ මන්ත්‍රීතුමනි. ඒ වෙනස ඇවිල්ලා ද්විත්ව පුරවැසිභාවය ගත්තාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට පුද්ගලිකව. ඒ ප්‍රශ්නේ ඇවිල්ලා හරිද? ද්විත්ව පුරවැසියෙක් වුණාම හරිද? පක්ෂපාතිත්වයක් තබන්න එපැයිනේ. මම කැමති නෑ මේ රටේ පුරවැසියෙක් ඉන්නවා නම් මේ රටට පක්ෂපාති නැත්තම් මට නම් ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ පුරවැසියෙක් නම් අනේ දෙයියනේ මේ රට පක්ෂපාති වෙන්න ඕනේ. නැත්තම් මේ රටේ පුරවැසිභාවය අතහැරලා වෙන රටකට යන්න. මේ රටේ ඉන්න ඕනේ නැහැ වෙන රටකට යන්න. ඉතින් ද්විත්ව පුරවැසිභාවයක් ගත්තාම රටවල් දෙකකට පක්ෂපාති වෙන්න වෙනවා. එතකොට ගැටලුව ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද ගිවිසුමක් අත්සන් කරනකොට හරි ඕන දෙයක් අත්සන් කරනකොට එකපාරින්ම දැන් මම ඒ රටවල් දෙක අතර විශේෂයෙන්ම තමුන් ද්විත්ව පුරවැසිභාවය තියෙන රටවල් දෙක අතර අත්සන් කරනකොට කොයි පැත්තටද පක්ෂපාති වෙන කියන එක ගැනත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ඇත්තටම මේක ඇවිල්ලා ලොකු ගැටලුවක් ප්‍රශ්නයක්. මේ රටේ මිනිස්සු මේක හිතන්න ඕනේ. මේ මේ ද්විත්ව පුරවැසිභාවයයි පක්ෂපාතිභාවය ගැන හිතන්නට ඕනේ. මොකද මේක මේ මේ නැත්තම් අපිට අනාගතයේදී විශාල ගැටලු ප්‍රශ්න ඇති වෙන්න යනවා. ඊට පස්සේ අපිට සුදුසු වුණාම අපි රට අතහැරලා යනවා. අපි රට අතහැරලා ගිහිල්ලා අපි හොඳ සමයක් ගත කරලා අවස්ථාවක් ආපුහාම ඒ අවස්ථාව එක එක්කෙනාට එක එක විදිහට එනවා. අයියාගේ මල්ලිගෙන් පවුලෙන් එක එක විදිහට එන්න පුළුවන්. අවස්ථාවක් ආපුහාම අපි එනවා. ඊට පස්සේ මොනවද කරන්නේ? ඊට පස්සේ අපි හදනවා, අපි කියනවා අයියෝ ද්විත්ව පුරවැසිවා මම අතාරින්න ලෑස්ති, අතෑරලා මම මේ රටට පක්ෂපාති වෙලා අනාගතයේදී සම්පූර්ණ වැඩ කරන්න ලෑස්ති කියලා. ඊට පස්සේ ඒ කතාව හදනවා. මම ඔය පුද්ගලයන්ගෙන් අහන්න කැමති, ඔය පුද්ගලයන්ගෙන් අහන්න කැමති ඒ අයගේ දරුවොත් මේ රටේ පුරවැසියොද, වෙන රටවල් වල පුරවැසියොද, ඇමරිකාවේ පුරවැසියොද, ඒ අයගේ බිරිඳලා මේ රටවල් වල පුරවැසියොද, වෙන රටවල් වල පුරවැසියොද, නැත්තම් මම හරියට රැකියාවක් හොයාගෙන යනකොට ඕන එකක් කරන්න ලෑස්ති, නමුත් මගේ බිරිඳ, මගේ දුව, මගේ පුතා මම ආරක්ෂා කරලා වටපිටාව හදලා අපි මෙහෙද්දිනුම් එහෙද්දිනුම් කියන ප්‍රතිපත්තියට තමයි එන්නේ. ඉතින් අපි මම මේක විශේෂයෙන්ම කිව්වේ අද සාකච්ඡාවක් තිබෙන නිසා, ද්විත්ව පුරවැසිභාවය ඒ නිසා තමයි කිව්වේ. ඉතින් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මේ MCC ගිවිසුම ගැන තවත් කරුණු හොයලා බලන්න. අද සභාගත කළා, ඒකේ කොපියක් සභාගත කළා. ඉතින් කරුණු ඔක්කොම තියෙනවා. හොයලා බලලා අපි රටට මේක රටට සුදුසුයි, මේ ඩොලර් මිලියන 480ක් ලැබෙනවා, මේකෙන් ප්‍රයෝජන ගන්න කියලා ඉල්ලමින් මම නිහඬ වෙනවා. මට ලබා දුන්න කාලය නිසා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.